කියන මේ දේශනාව අවසානයේ දක්වාම ඒ තැන්පත් භාවයේ රැකගෙන හොඳට බණ දහම් ටික අහලා ධර්මයේ කරගෙන ඒ වගේම අර්ථ පරීක්ෂා කරමින් අරගන්නට සියලු දෙනාම උත්සාහවත් වෙන්නට ඕන. බොහෝ වෙලාවට සිද්ධ වෙන දෙයක් තමයි බණ අහන්නේ ඉඳගෙන මුල් විනාඩි කිහිපය ඇතුළත බොහෝ දෙනෙක්ගේ හිතේ තැන්පත්කම තියෙනවා. නමුත් ටිකක් වෙලා ගත වෙගෙන යනකොට අර තැන්පත්කම හඳා පවත් ගන්න අපහසු වෙනවා. හිත ටික ටික ඒනියට දුවන්න පටන් ගන්නවා. ධර්මදේශනාව අවසන් වෙනකොට සමහර විලාසක පුරා හිත පැත්තකට ගිහිනවා. පොඩි ළමයාගේ රචනාව වගේ වෙනවා. පොඩි ළමයා රචනාව ලියන්න පටන් ගන්නකොට අකුරු ටික හරියට ලස්සනයි. හරියට නේද හරියට යනකොට අත් පිටිච්ච තරම් නැහැ ටික අකුරු වැදගත් වෙනවා. අවසන් හරියට කියනකොට ළමයාටම කියව ගන්න බැයි මොකද්ද ඉන්නේ. අනිකම වෙන දෙන්නේ නැතුව ඔබ සිහිය පිටවාගෙන එකතු වෙමින් තියෙන බවගෙන මේ ධර්ම මාර්ගයට වරපන්. එක තමයි අර ආරම්භය වීර්යය තියෙන තෝර ආරම්භයේම තියෙන තෝර මම මේ දේශනාව අවසානයේ දක්වාම හොඳින් මේ ටික අහනවා කියන ආරම්භක වීර්යය තියෙන තෝර ඊළඟට ඒ ඇරඹු වීර්ය පවත්වාගෙන යන්නට වීර්ය යනවා. අවසානයේ දක්වා මොනතරම් අපහසුතා ආවත් ඉඳගෙන ඉන්නකොට කකුල් දෙක දෙනවා, කොන්ද රිදෙනවා, අපහසුතාවයෙන් පුළුවන් ඒ මොන අපහසුතා ආවත් අපොම මහලි දෙක ඉදිරි කරගෙන මේ බණ ටික අහනවා කියන වීර්ය සිතේ පිටුවාගෙන එදම් කරුණාගතට ඕන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉතාම සරල තැනේ ඉඳලා නිර්වාණය දක්වාම අවශ්‍ය දහම් ප්‍රතිපදාව ඒ කාල වේලාව අනුව ප්‍රයත්නට පැහැදිලි කරලා දෙන්න. ඉන්වතුනේ බුදුබණ කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, අපේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය. යම් කිසි කෙනෙක් කියනවා නම් මම බුදුබණ දන්නවා කියලා, ඔහු මේ කියන්නේ මොකක්ද? මම මගේ ජීවිතය ගැන දන්නවා කියලා. කෙනෙක් කියනවා නම් මම මගේ ජීවිතය ගැන දන්නවා කියලා, මේ කියන්නේ මම බුදුබණ හරියට දන්නවා කියලා. අපේම ජීවිතේ පවතින එහෙත් අපි නොදකින අපේ ජීවිතයේ අනා ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට විවෘත කරලා දීලා තියෙනවා. මේ අපේම ජීවිතය ඇත්ත ඒක. වෙන අමුතු දෙයක් එහෙම නෙමෙයි. නමුත් බොහෝ දුරට කමින් මෙහිලා නිසා අපිට කවදාකවත් ඒ පැත්ත හෙදිලා නෑ. බුදුරජාණන් වහන්සේ කරන්නේ අපිට නොපෙනුන අපේ ජීවිතයේ යථා ස්වභාවය මේකයි කියලා විවෘත කරලා දෙන එක. මම මේ ධර්මදේශනාව දිගට කරගෙන යන කලින් තමයි ඇත්තටම පොඩි එකක් ප්‍රශ්නයක් තියෙනවා. ඔය දිනතුන් දැන් පොඩි කාලේ ඉඳලා නොයෙක් වේ කරමින් නොයෙක් වයස සීමාවන් ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. මම ඔයත්තන්ගෙන් ඇහුවොත් මෙච්චර කාලයක් ඔයත් ජීවත් වුණේ කොහොමද පිණිසද? ඒ ජීවත් වුණේ මොනවද ජීවුවේ කියලා අහුවොත් ඒකට සාර්ථක පිළිතුරක් අපිට දෙන්න පුළුවන් වෙයිද? මම මොනවද මෙච්චර කාලයක් ජීවිතය තුළ හෙව්වේ, මොනවද මම ඕන වුණේ, මොනවද මම කරේ කියලා අහුවොත් ඒකට බොහෝ දෙනෙක් ඒ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්නේ නැහැ. ජීවිතේ ජීවිතය තුළ කියනකොට වැදගත්ම කාරණාව තමයි ඉලක්කය කියන එක. අපි කුමක් සඳහාද ජීවත් වෙන්නේ? මොනවද අපි හොයන්නේ කියන කාරණාව තමයි ඉතාම වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් මාර්ග වැටෙන ගමනක් ගියා. අපි ඉලක්කයක් තියෙනවානේ, මම යන්නේ කොතැනටද, කුමක් සඳහාද කියලා අපිට ඉලක්කයක් තියෙනවා. අරමුණක් නැතුව පාරක වැහිලා ගියොත් කියනවා අපි කොහේ නතර වෙයිද? හම්බෙන හම්බෙන පාරවල් ගාන මේ හැරි හැරි යයි. කොතෙන්ද යන්නේ කියන එකක් දන්නේ නැති වෙයි. එතකොට සාමාන්‍යයෙන් පාරක වැහිලා ගියත් අපිට අරමුණක් තියෙනවා, කුමක් සඳහා කොතෙන්ද යන්නේ කියන එක. එතකොට ගමන් අතර තියෙන දිගම ගමන තමයි ජීවිත ජීවන ගමන කියන එක. ඔය හැම ගමනක්ම අපි යන්නේ මේ ජීවන ගමන තුළ. හොඳයි, පාරට එලි බැහැල යනකොට අරමුණක් තිබී යුතුනම් ප්‍රධානම ගමන වෙච්ච ජීවන ගමන ගෙනියනකොට අපි කොතෙන්ටද යන්නේ, කොහොමද පිහිසද යන්නේ කියලා අරමුණක් නොතිබ්බොත් එහෙම අපේ ජීවිතේ කොහට ගිහිලා තියෙද, කොහෙන් කෙලවර වෙලා තියෙද, ඒකට අයාලේ ගිහිලා තියෙද, හම්බ වෙච්ච දේවල් පස්සේ ගිහිල්ලා නිකම්ම වයසට ගිහිලා තියෙයි, ඉටු කරගත්ත අරමුණක් තියෙන නැති වෙයි. ඒ නිසා වඩාත්ම වැදගත් කාරණාව තමයි අපි ජීවත් වෙන්නේ කුමක් සඳහාද, කොතෙන්ද මා යා යුත්තේ කියලා මුලින්ම අපි ඉලක්කයක් ඇති කරගෙන තියෙනට ඕ. එහෙම ඉලක්කයක් නැති ජීවිත තමයි බොහෝ විට අපි ලැජිටට හොඳයි, ඔයත් තමන්ගෙන් මහල බලන්න. ඔයත් තීරණය කරලා තියනවාද තව අවුරුදු 20කින් එහා මම දකින ලෝකයේ කෙබඳු එකක්ද කියලා? ඔයත් තීරණය කරලා තියනවද කවුරුත්? එහෙම අරමුණක් ඇති කරගෙන තියනවාද තව අවුරුදු 20කින් එහා මම මෝන දෙන්නේ මෙන්න මේ වගේ ජීවිතයකටයි කියලා, මෙබඳු ලෝකයකටයි කියලා? කිනුතුර එහෙම එකක් නැහැ. ඉපදුනා, දැන් කාලය ගත වෙලා යනවා, පැකී රක්ෂා ටික කරලා මුද රෝටි හදාවදාගෙන බලනකොට නිකම්ම කාලය ගිහලා ගිහලා ඉවරයි. අපි කලින්ම තීරණය කරගෙන අපි ජීවිතය සකස් කරගෙන හරි මගකට අවතීර්ණ කරගෙන නැහැ. ඒ නිසා ඉතාමත්ම වැදගත් කාරණාවක් වයට හොඳට විතර ගන්නට ඕන. අවුරුදු 10කින් 20කින් එහා මම දකින්නේ කෙබඳු ලෝකයක්ද, එදාට මගේ චිත්ත සංතානය කොයි විදිහේ මට්ටමකින් තිබිය යුතුද කියන තීරණය අරමුණ පැහැදිලිවට අරම වැඩි කරගෙන තියෙන එක හැම දෙනාටම බොහොම වටිනාම ජීවිතයකට මේක වටිනවා. කින්නතලේ පුහුදුන් කමේ හැටි අපිට සමහර වෙලාවල් වලදී කරන්න යන දේ මොනවාරි තීරණයක් ගන්න මොනවාරි දෙයක් අපි කරන්න කියලා හිතනවා. හැබැයි අපිටම අමතක වෙනවා අපි ඒ දේවල් කරන්නේ ඇයි කියන එක අපිටම අමතක වෙලා යනවා. පොදුන් කමේ හැටි එදිනෙදා හම් වෙන දේවල් වලට හිත යොමු කරලා ගියාට පස්සේ අපිටම මතක නැහැ මොකද කරන්න, මොකක්ද වෙන්නේ කියන එක අපිවත් දන්නේ නැහැ. අර ලස්සන කතාවක් තියෙන්නේ එක මනුෂ්‍යයෙක් හිටියලු රස්සාවක් නැතුව ජීවත් වෙන කිරියක් නැතුව කන්න බොන්න දෙයක් නැතුව බොහෝම දුකසේ ඉන්නකොට ඒ මනුෂ්‍යයට රස්සාවක් හම්බුණා. මොකද හම්බෙච්ච රස්සාව කාම හොදන්න කියලා. කාම හොදන රස්සාව හම්බුණාම මෙයාට හරි සතුටු හිතනවා. දැන් මට රස්සාවක් කියලා ජීවත් වෙන ක්‍රමයක් හම්බුණා කියලා. ඉතින් මෙයා හැමදාම වේදෙ ගිහිල්ලා කාර්යික සුද්ධ කරලා හවස වෙනකම් වැඩ කරලා විතර එනවා. හවසට මොකද කරන්නේ? හෙට දවසට වැඩ කරන්න අවශ්‍ය ආම් පන ටික කොසු විදල් ටික ඒ ටික ඔක්කොම සූදානම් කරලා සකස් කරලා හදලා සුද්ධ පරිච්ඡ කරලා දේ ඉඳා ගන්නවා. ආපහු උදේම මොකද කරන්නේ? කාර්යික හොලන් යනවා. ඉතින් මේ රස්සාව ටික දවසක් කරන් ගියාම මෙයාට හිතෙනවා දැන් මට සරමක් තියෙනවා, මට පිටක් තියෙනවා. මම මේ රස්සාව හොඳට කරගෙන ගියොත් මට මේකෙන් යම් ඉහළ තලයකට යන්න පුළුවන්. මෙහෙම හිතලා මෙයා බොහොම කැප වෙලා ඉතාමත්ම කැපී උදේම වැඩට යනවා. අවශ්‍ය වෙන කම්දල මහන්සියට වැඩ කරලා ගෙදර එනවා. මෙහෙම ඉන්න මිනිස්යන්නේ කවුරුහරි යවුවොත් එහෙම වන්දනා ලබනක් එහෙම යන්ද හේත කියලා මෙයා කියන මොකද්ද? හේත යන්න විදිහක් නැහැ. ඇයි ඒ? කාම දෙක සෝත කරන්න කියනවා. එහෙනම් ලබන සතිය යන්න කියලා නෝ ලබන සතිය යන්න කොහොමද? ඒ කියන්නේ හේත යන්න විදිහක් නැහැ. කාම දෙක සෝත කරන්න කියනවා. තේරුම්නේ හොඳට බලන්න ඉස්සෙල්ලා මෙයා කාම සුද්ධ කරන්න පටන් ගත්තේ ඇයි? ජීවත් වෙන්න කියලා හිතාගෙන. දැන් මෙයා ජීවත් වෙන්නේ මොකටද? කාම සුද්ධ කරන්න. එයා එක දවස ජීවත් වෙන්නේ ඇයි? එයා කාම ටික සුද්ධ කරා. ඒක වෙන එයාගේ ජීවිතය කියලා එකක් තියෙනවද? එහෙමකක් නැහැ. එයා මුලින්ම කාම සුද්ධ කරන්නව ජීවත් වෙන්න කියලා හිතාගෙන දැන් එයා ජීවත් වෙනවා කාමික සුද්ධ කරන්න කියලා හිතාගෙන. ටිකක් හිතලා බලුවොත් කාම සුද්ධ කරනවා වගේ තත්ත්වයකට පත් නොවුණා. මේ මොළේ ජීවිතවලට වෙලා තියෙන මොකක්ද? අමුතු දෙයක් නෙමෙයි ලෝකම තමයි වෙලා තියෙන්නේ. ජීවත් වෙන්න කියලා සමරමන්ට හැටි හැටි විදියට මේ රක්ෂාවක් හොයාගත්තා. අන්තිමට දන්නේමනේ අපි අද ජීවත් වෙන්නේ ඒ දේවල් වලින්. ඒ නිසා මේ පොදු කමක හැටි දෙකක් තියෙනවා. දැන් කාමත් වෙන ස්වභාවය පතර හැටි නේ අර ජීවිතවල හැටි. ඒ නිසා අපි කරේ යුතු වෙන්නේ දුවන්න වාගේ උදේ දුවන්න නෙමෙයි. ඔහේ වෙන දේවල් මොනදී කොහොම හරි යනවා කියලා යනවා නෙමෙයි. හොඳට කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ කොහොමද ගන්නේ මොනවද මෙච්චර මේ හොයන්නේ. උපන්න දානදාන හොයනවා හොයනවා මහන්සි වෙනවා. දන්නේ ජීවිත කාලේ දිය වෙලා ගියද ඉවරයි. මොනවද මේ හොයන්නේ? මේ දිනන්න පුළුවන් ගමනක්ද මේ යන්නේ කියලා නෝනේ විමසලා බලන එක නම් කාර්යකාරී ජීවිතවලට වටිනවා. ඒක උදේ මම පැහැදිලි කරලා දෙන්නම්. අපි මොනවද මේ හැමදාම කරන්නේ හොයන්නේ කියන එක. පුංචි කාලේ ඉඳලා මේ දක්වා යමක් යමක් කරලා තියෙනවා කියනකොටනේ ඔය අත් කරපු හැම දෙයක්ම කරලා තියෙන වෙන දෙයක් වෙනුවෙන් නෙමෙයි. ජීවිතයේ සැප සතුට දෙක හොයාගන්නයි ඔය හැම දෙයක්ම කරලා තියෙන්නේ. තාම මේ කියලා කරුත් කියන්න පුළුවන්ද? මොනවා හරි දෙයක් කරලා මේ කරන්නේ මොනවද නැන්නේ? සැප සතුට සැනසෙල්ල පහසුවෙන් ජීවත් වෙන්න සූයේ සැරසිල්ල තමයි අපි කවුරුත් කියලා තියෙන්නේ. හැබැයි උපන් ගානන් මේ වෙනකම් සැරසිල්ල සැපසතුට හොයද තාමත් අපිට තේරෙන නැත්තේ ලැබෙලා නැත්තේ මොකද්ද? සැපසතුට තමයි ලැබිලා නැත්තේ තාමත් පුරවන්න බැරි වුණේ සැපයෙන් සතුටින්ම ජීවිතේ පුරවගන්න බැරි වෙලා තියෙන්නේ. හොඳ හිතනවාට දැන් මෙහෙම ඉතුරු ටිකක් කියවි කියලා දැන් ඉස්සරහට නම් මට ඔක්කොම සම්පූර්ණ වෙයි කියලා හිතනවා කවුරු. මේ ඒත් ඔච්චරම තමයි ඕනෝර අමුතු දෙයක් නේම නෑ. ඕනනම් පිටතට මේ ඊට වඩා සංජීවි පිළිපුණම් වෙයි. හැබැයි මේ හම් වෙනකොට මේ ජරා මරණයන්ට සීට්ලේ කිට්ටුලා ඉවරයි. ශරීරයක් තියලා ගිහලා හැතර පෙන්නේ නැහැ. ඉතින් හැබැයි ජරා මරණයන්ට කිට්ටු වෙනවා. ඒ නිසා සැප සතුට සැනසීම හොයාගෙන උපන් දානෙන් දුර දුර ගිහිල්ලවත් කාමවත් අපිට හිතෙන්නේ නැහැ. මේ ආපු විදිහට සැනසෙල්ල ලැබෙන්නේ නැහැ. මේ ගියේ ගමනින් සදාතනික සැනසෙල්ලක් ලබන්න බැහැ. අපි හිතන විමුක්තිය ඒ සූර්ය මේ යන විදිහට ලැබෙන්නේ නැහැ කියලා ඒක අපි තේරුම් අරගන්නේ නැහැ. හැමදාම හිතන්නේ අද නැතුවට මොකද මෙතන මේ ටික කරගත්තම එක දවසේ නම් මට හරියයි කියලා අදහස් තමයි මට ඇති වෙන්නේ. හරියට අර පිළිගෝ පස්සේ දුවන මොකක් ටිකක් වගේ අපේ ජීවිත හරි පාසරණයි කියනකොට අපි හිතුවා අපි හරි පාසරණයි කියලා. දැන් අපි දුව පාසරණ කිරිසක් ඒක මේ පුරුදුන් කමේ කියන පාසරණකම්. ග්‍රීෂ්ම කාලවලදී පිපාසයෙන් පීඩිත වෙච්ච මුවන්ට කාන්තාර පැති බැලුවම පේනවලු මහ විශාල ජලාශයක් තියෙනවා. මේ මුවන්ට තේරුම් ගන්න බැහැ වතුර වගේ පේන තැන වතුර තියෙනවා නෙමෙයි. මේ තියෙන ඉරියව්වක් කියලා තේරුම් ගන්න තරම් ශක්තිය ඒ අසරණ සත්‍යයන්ට ඇත්තේ නැහැ. උපාදානයන්ගේ වැඩිකම නිසා, කර්මයේ තියෙන ලාභකම නිසා ඔබට ඒ ඉරියව්වක් ජලයක් එක වෙන් කරලා තේරුම් ගන්න හැකියාවක් නැහැ. කාන්තාවල ගැත්ත තියෙන වතුර ටික දිහා බලලා මෙතෙන්ට දුරගත්තුත් නම් හරි කියලා හිතාගෙන මේ සත්තු මොකද කරන්නේ එන්නේ නැත්නම් කාන්තාර දැක්කටම දුවනවා. වතුර තෙමිච්ච තැනට ගිහිල්ලා බලනකොට එතන වතුර නැහැ. හැබැයි නම් වල ඉස්සරහ වතුර තියෙනවා වගේ පේනවා. අනේ එතෙන්ට දුවලා ගිහුවොත් හරි කියලා හිතාගෙන එතෙන්ට දුවමු. එතෙන්ට ගිහිල්ලා බලමු එතන නැහැ තව ටිකක් ඉස්සරහ වගේ පේනවා. මෙහෙම ඉදිරියෙන් පේන වතුර හොයාගෙන හොයාගෙන ගිහිල්ලා මේ අහිංසක සත්ත්වය සරණ සත්ත්වයෝ මහා කාන්තාර වැද වැටිලා පිපාසාවෙන්ම පීඩිත වෙලා වියලිලා මැරෙන කොට අනේ මැරෙන්න කලින් ඔළුව උස්සලා බලනකොට පේන්නේ මොකක්ද? තව අඩි 10ක් 12ක් දුරගත්තුත් වතුර තියෙනවා. මට දුරගන්න විදිහක් නැහැ කියලා හිතාගෙනම මැරෙනවා මිසක් පින්වත්නි මරණයේ දිවක් ඔවුනට තේරෙන්නේ නැහැ. ආපු ගමන වැරදි වැරදි පාරකයි ආවේ. දිය ලබන්න පුළුවන් පැත්තකට නෙමෙයි දුර තියෙන්නේ කියලා පින්වත්නි මරණයේ දිවක් තේරුම් අරගන්නේ මැරෙන කොට හිතෙන්නේ අතන තියෙනවා මට දැන් බෑ කියලා අදහස ඉන්නේ නැහැ. පිටතර මොටික වගේම අපේ ජීවිතත් අපි දුවගෙන දුවගෙන දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. මුවන්ට වතුර පෙරුණා වගේ අපිට පුංචි කාලේ නම් ඉස්සරහ පේනවා. අර ඉදිරියට ටිකක් දුව ගත්තොත් වතුර හම්බෙනවා වගේ. මේ මේ ටික කරගත්තා නම් ජීවිතේට සැප සතුට ලැබෙනවා කියලා අපිට හිතුනේ නැද්ද? හිතනවා. පුංචි කාලේ තුන් නැද්ද බොහෝම හරි ඉගෙනගෙන විභාගෙට ගිහිල්ලා ගත්තොත් ජීවිතේ සැනසෙන්න ඉන්න පුළුවන් කියලා හිතුනේ නැද්ද? හිතනවානේ. ඊට පස්සේ නම් අපි ඉගෙනගෙන බලනකොට අපි හිතපු සැනසෙන්න නැහැ. ඊට පස්සේ කියනවා රස්සාවක් කොහොම හරි හොයාගත්තොත් සැනසෙන්න ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ රස්සාවක් හොයාගෙන බලනකොට අරෙත් තෙච්ච සැනසෙන්න තිබුණාද? එහෙම එකක් නැහැ. තවත් ඉස්සරහ පේනවා සැකසතුක තියෙනවා කියලා. ආවාහය ක්‍රියාවය කරගත්තොත් සැනසෙන්න ඉන්න පුළුවන් කියලා හිතුණා. එතෙන්ටත් ගියා. බුදුරුව හදාගත්තොත් සැපයෙන් සතුටින් ඉන්න පුළුවන් කියලා හිතුණා. එතෙන්ටත් ගියා. ගේදුරක් හදාගත්තා එතෙන්ටත් ගියා. තාමත් හිතපු සැනසීම ලැබුණාද? හිතපු දේ ලැබුණේ. දැන් හිතන් ඉන්නේ කවුරුද කියලා හිතන් ඉන්නේ ටෙන්ෂන් එක ගත්තට පස්සේවත් සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා. ඉස්සරහ වේලා සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා. ඉතින් ටෙන්ෂන් එක ගත්තත් ඔච්චරම තමයි ඒ ඇයි ජීවිතවලත් අපි හිතන සැනසීම නැහැ පොඩ්ඩක් ඒ ජීවිතවල විකම් කරලා බලමු. කොහොම ගිහිල්ලා ගිහිල්ලා මරණසන්න මොහොතට කිච්චුණා ඒ තේන්නේ මෙන්න මේ ටික කරගත්තා නම් හරි මට දැන් මෙලිහක් නැහැ මගේ කාලය ඉවරයි කියලා හිතාගෙන මම මේ පරිලෝ යනවා මිසක් ඉදිරියේ ප්‍රාර්ථනා කරමින් ලෝකයේ ප්‍රාර්ථනා සබාවිනේ මේ පරිලෝ යනවා මිසක් ඉන්නතර මරණයේ දිවක් මේ සත්‍යය තේරුම් ගන්න ආපු මග වැරදි සැනසෙන්න ලබන්න පුළුවන් පාරක නෙමෙයි අපි ඇවිල්ලා තියෙන්නේ කියලා මරණය දිව තේරුම් අරගන්නේ නැහැ. ලෝකේම ප්‍රාර්ථනා කරගෙන ලෝකේ කෙරෙහිම සිත් තබාගෙන මැරෙන උදවිය ඒක මේ ලෝකේ හැර යන්නේ නැහැ. නැවතත් මේ ලෝකේටම එනවා කර්මයක්. ඉතින් ඒ නිසා අපි ජීවත් වෙනකොට මොනවාරි කර කර සැප සතුට ලබන්න නෙමෙයි අපි බලන්නට ඕන කොහොමද උතුම්ම සැනසෙල්ලක් සැපතක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම අපි සැපය සතුටය කියන හිතන දේ ඇත්තටම සැපයක් සතුටක්ද කියලා අපි හොඳට විමසනවා බලන්නට ඕන. මොකද ධර්මයේ තියෙන්නේ විමසෙත්වා ගහිතක් තමයි විමසලයි ගන්නට තියෙන්නේ. ඕනේ විමසලයි ගන්න තියෙන්නේ. ඔයත් අන්න තේරෙනවා මේ ලෝකේ සැප සතුට සැනසීම කියලා දෙයක් තේ කියනවා කියලා හිතන්නේ නැද්ද? හිතනවා. එතකොට අපි බන කියනකොට කියනවා ලෝකේ සැපේ සැනසීම නැහැ කියලා. ඕකද අපි කියන්නේ කියන පිටින් මේ පොළොවට දාගන්න ඕනද? එහෙම එහෙම ගන්න කියලා බුදුහාමුදුරුවෝ වදාළා නේද? නැහැ. මෙතනම වදාන විමර්ශන ප්‍රාගහයටත් විමසන ගන්න කියලා. ඒ නිසා අපි සැපය කියපු දේ ඇත්තටම සැපයක්ද? ඇත්තටම සැනසීමක්ද? ඒක විමුක්තියක් ලබන්න පුළුවන්ද කියලා අපි කල්පියාව තේරුම් අරගෙන ඉන්න එක හරි වැදගත්. ඉතින් හොඳට බලන්න අපි සැපය සතුටය සැනසීමය කියන හිතු දේවල් ඇත්තටම සැප සතුට සැනසීම කියන දේවල්ද? එහෙම නැත්නම් ඊට වඩා ටිකක් වෙනස් දෙයක්ද කියලා අපි ටිකක් විමසලා බලන්නට ඕන. ඊට උදේ එක කාරණාවක් තියෙනවා. මේ ලෝකයේ පවතින ස්වභාවයක් තියෙනවා. ඒක තමයි දුක කියන ස්වභාවය. අපි අද සැප කියලා හිතාගෙන කරන දේවල් ඇත්තටම ගත්තම අර අපේ ජීවිතවලට එන දුක කරන ප්‍රතිකර්ම නිසා යථාර්ථ වශයෙන්ම ගත්තොත් සැපයක් සතුටක් ලැබෙන දේවල් නෙමෙයි. ඒ කියන්නේ ඒකෙන් සැප සතුටක් නොලැබෙනවා කියන එක නෙමෙයි. අපි සැප වශයෙන් හිතන දේ ඇත්තටම දුක් වූ දේවල් වලට කරන ප්‍රතිකර්ම විනා අමුතු දෙයක් එහෙම නෙමෙයි. බඩගින්න කියන එක පීඩාවට පත් වුණාම බඩගින්න දුක ආවම ඒ දුක නැති කරගන්න අපි කෑම ටිකක් කනකොට අපිට හිතෙන්නේ ඇත්තටම යථාර්ථයේ ගැලුවොත් දුකට කරන ප්‍රතිකර්මයක්නේ. බඩගින්න කියන දුකට පිළියමක් තමයි කරන්නේ ආහාර ටිකක් අරගන්න එක. නමුත් අපිට හිතෙන්නේ කොහොමද? හොඳට කාලා දීලා ඒගොල්ලෝ බොහොම සතුටින් ඉන්නවා කියලා හිතෙන්නේ. කෙනෙක් දුකකට පිළියමක් කරනකොට ඒක අපිට පේනවා සැපසේ ඉන්නවා කියලා. එහෙම නැත්නම් ගාලි දානකොට කොයිතරම් දුකක්ද වෙහෙසක්ද ඒ වෙහෙස නැති කරගන්න ෆෑන් එකක් දාගත්තට පස්සේ අපිට හිතෙන්නේ ඒගොල්ලෝ නම් ෆෑන් දාගෙන බොහොම හොඳට ඉන්නවා කියලා හිතුණාද? ඇත්තටම බැලුවොත් ජීවිතේ ආපු දුකකට පිළියමක් කරන එකද කරන්නේ? ඔබ තේරුම් ගන්න ඔච්චර දුර යන්න ඕනේ නෑ. දැන් ඔයාට තවත් ටිකක් වෙලා යනකොට මොකද කරන්නේ? ඔය ඉන්නේ ඉතින් ඉස්සරහ මාරු කරන්නේ නැද්ද? හැම වෙලේකම කරන්නේ එන මොනවාරි දුකකට පිළියමක් කර කර ප්‍රතිකාරයක් කර කර ඉන්නවා මිස ඇත්තටම අපි මෙතන මොනවද සැපදෙන දෙයක් ඉන්නවා කියලා බලන්න. එක්ක කායික හරි එක්ක මානසික හරි කුමක් හෝ වෙහෙසකට කුමක් හෝ විඩාවකට අපහසුතාවයකට ප්‍රතිකාරයක් කරනකොට අපිට හිතමයි කියන්නේ ඒක මහා ශ්‍රේෂ්ඨ සැපයක් බොහොම සුවසේ ඉන්නවා කියලා හිතනවා. මේකට බලන්න අපි මෙච්චර කාලයක් ප්‍රාර්ථනා කරලා තියෙන ඉබදු වූ සැපයක් නැහැද කියලා. හොඳයි කවුරු ප්‍රථම අධ්‍යයන සැපය ප්‍රාර්ථනා කරලා තියෙනවා මේක දවසකට ප්‍රථම අධ්‍යයන කොහොම හරි ගන්න ඕන කියලා? නැහැ. මේ දී අධ්‍යයන සැපය කවුරු ප්‍රාර්ථනා කරලා නැහැ. ඔයත් මේ ප්‍රාර්ථනා තිබුණේ මොනවද? හොඳට කාලා බීලා ඉන්න පුළුවන් ජීවිතයක් හදාගන්න. දරුමල්ලක්වත් හොඳට කාලා බීලා ඉන්න පුළුවන් ජීවිතයක් හදාගන්න. හොඳට පහසුවෙන් ජීවත් වෙන්න. මේ අපි ඔය කියන දුකට පිළියම් කිරීමෙන් ලබන සැපය සතුට වගේ දේවල් තමයි අපි හැමදාම ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඉතින් මේ කාම ලෝක නිශ්චිත දේව ප්‍රාර්ථනා කරන අපි කාම ලෝකේ මොවා යන්නේ නැහැ. නැවත නැවත එන්නේ මෙතෙන්ට. මොකද අපි ප්‍රාර්ථනාව ඒක නිසා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මේ ලෝකය තුල සැපේ සතුට කියන එකක් නැහැ කියන එකම නෙමෙයි. සැපයක් සතුටක් නැත්තේම නැහැ කියනවා. හැබැයි ඒකට බුද්ධාගමේ ආර්ය මහන්සියලා උතුම් සැපයක් ප්‍රණීතතර සැපයක් කියලා කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරන මහණෙනි පංචකාමයෙන් සැපයක් නොලැබෙනවා නෙමෙයි. හැබැයි මේ සැපෙට උත්තරීතර සැපයක් කියන ප්‍රණීතතර සැපයක් කියලා කියන්නේ නැහැ. ඒ වාක්‍යයේ සාධේ එක තියෙනයි එක ලාභකයි කියන්නේ. කුෂ්ඨ රෝගී කුෂ්ඨයක් හැදිලා මුළු ශරීරෙම කුණු වෙලා ඉන්නකොට මේ කුෂ්ඨ කහනවානේ. කහනකොට මේ කුෂ්ඨ රෝගියා මොකද කරන්නේ? කුෂ්ඨ කහන්න පටන් ගන්නවා. කුෂ්ඨ කහනකොට සැපයක් නැද්ද? සැපයක් වෙනවා. හැබැයි ඒ සැපෙට කියන්න සුදුසුයිද? උත්තරීතර සැපයක්, ප්‍රණීතතර සැපයක් කියලා? ඒක කියන්න සුදුසු නෑ. ඒකට කියන්න පුළුවන් සැපයක් කියලා. හැබැයි ඒකට කියන්නෙන්නේ ලාභක වුණ සැපයක් ආදීනව පපුලයි සැපේකාම සුදු කරයි කියලා නම් කියන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉබඳු වූ කුෂ්ඨ රෝගයක් තිබිච්ච කෙනෙක් ඒ කුෂ්ඨ රෝගින් සුව වෙලා බොහොම පහසුවෙන් ආහාර පාන ලබන සුවසේ ඉන්නකොට එයා දකිනවා ඒ විදිහටම තමන් හිටපු විදිහට කුෂ්ඨ රෝගය ඇවිච්ච කෙනෙක් පාරක් කයින්ට වෙලා අතන තියෙනවා නම් සැපයක් ඉතාමත්ම ලාභිකක් විතරයි දුක කොහොම වැඩි ආදීන වැඩි කියලා. ඒ වගේ පංචකාම සංඛ්‍යාත මේ ලෝකයේ අසුර කරන අපිට ජීවය උදවල ඉඩ කලන් යාන මහාන වලින් දුර්වල නෑදැයි ඉතෝපකින් යම් සැපයක් සතුටක් ලැබෙනවා නම් මේ සැපයට කියනවා හරියට කුෂ්ඨ රෝගයක් අහලා ලබන සැපේ වගේ කියලා. අපි වගේම මේ කුෂ්ඨ රෝගයේ හැදිලා තිබිච්ච අය හැබැයි මේක හොද කරගත්තද කියලා. ඒ උතුම්ද කියනවා බුදුපසලෙදී මහරහතන් වහන්සේලා කියලා. හැබැයි දැන් කුෂ්ඨ රෝගේ ඇස්සුව වෙලා. දැන් උන්වහන්සේලාට මේ අපි කරන කියන දේවල් දැක්කම පස්සේ උන්වහන්සේලා හිතෙන්නේ නැහැ කියලා අපවදාසවා මටත් අර වගේ සපෝට් ඉඳින් නැත්තම් අර විදිහේ ඉන්න නැත්තම් කියලා හිතෙන්නේ නැහැ කියලා. හරිත කුෂ්ඨ රෝගියාගේ උපමාවෙත් කියලා. ඒ නිසා ඉන්වත්නි අපි අදයන් සැපයක් සතුටක් සොම්නසක් කියලා දෙයක් විඳිනවා නම් ලබනවා නම් මේ හැම දෙයක්ම කුෂ්ඨයක් අසන්නා වගේ පංචකාමයෙන් ඇසුර කරගත්ත දුකට කරන ප්‍රතිකාරක විදන අමුතු දෙයක් එහෙම නෙමෙයි. ඉතින් මේ කාරණාව හරියට කෙනෙක් තේරුම් ගත්තොත්ම තමයි එයාට මේට වඩා වැඩිතර සැපයක් පිණිස හිත යොමු වෙන්නේ. මේට වඩා ප්‍රණීතතර සැපයක් පිණිස හිත යොමු වෙන්නේ මේ කාරණාව තේරුම් ගත්ත කෙනාට විතරයි. එහෙම නැත්නම් ඉතින් මේට වඩා තව මොනවද කියලා තමයි ඉතින් තව මොනවද ලැබෙන්නද ජීවිතේ කියලා හිතෙන්නේ. නමුත් මෙහි යථාර්ථය දැකපු කෙනා දන්නවා මේක නෙමෙයි දැන මේ පත සුදුසු තැන නෙමෙයි. මේක නොනැත්තන්ට සුදුසු තැන නෙමෙයි කියලා ගන්නවා ඒ අවබෝධයේ තියෙන උදවිය. ඒ නිසා ඉංගුතනේ අපේ ජීවිතවල ගැන හොඳට මතක් කරලා සිහිපත් කරලා බලන්න මෙච්චර කාලයක් අපි කරපු දේවල් සාර්ථකවක් ඇත්තටම තියෙනවා. එහෙම නැත්නම් නිසරු ගමනක්ම දැවිලා තියෙන්නේ පුරවන්න බැරි ගමනක් වෙන්නේ අපි ඇවිල්ලා තියෙන්නේ ඉතල බලන්න පුළුවන්. හැබැයි උපාදානයන්ගේ බලවත්කම නිසා මේ ලෝකයටම ගැවිච්චම හිතක් තියෙන නිසා යථාර්ථයේ තේරුම් ගත්ත නැතිකම නිසා මොන විදිහට කිව්වත් තාමත් අපිට හිතෙන්නේ ඒ වුණාට අපේ තියෙන්නේ මේ ඕන තරම් කියලා හිතෙන්නේ නැද්ද? ඒක තමයි ඕනේ ඇති ගහගෙන යන එකේ ස්වභාවය. ඒක තමයි අද අපිට නැතුවම මොකද හෙට දවසේ නම් කොහොම හරි මේක ලබා ගන්න පුළුවන්. හෙට පුළුවන් අපිට ලෝකයේ දිනන්න සතුට සැනසීම ගන්න පුළුවන් කියලා අපිට හිතනවා. ඒ පුරුදුකමට ඇති කර විදිහ. අර එක නරි බොහොම බලින්නේ කෑම හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා මොළෝ දෙයක් කන්න නැතුව ඉන්නකොට මෙයා දැක්කලු එක මල් ගහක මල් පිපිලා තියෙනවා එළබදු ගහක හතු අතු පාට මල් පොකුරු පොකුරු පිපිලා තියෙනවා. ඉතින් මේ නරියාගේ බඩගින්න වැඩි කමට හරියට ඇස් දෙක දෙන්නේ නැහැ. එළබදු ගහ දිහා දැක්කට පස්සේ නරියාට හිතනවා සම්පූර්ණයෙන්ම මස් මෙල්ලපු ගහක් තියෙනවා රතු පාට මස් වැදෙනි එළලා තියෙනවා. බිම බලනකොට බිමත් හැම තැනම මස් කෑලි වගේ දැන් යාට පේන ඇයි මේ එරබදු මල් වැටිලා. නරියා මොකද කරන්නේ බඩගින්න දිවා ගන්න මේක වඩා තරක් තියෙනවද කියලා හිතාගෙන අර ගහ මුලට ගිහිල්ලා වැටිච්ච එරබදු මල් එකක් දෙකක් කාල බැලුවා. ඒකට බඩක් කෙරෙන්න තියා කන්න පුළුවන් දේකුත් නෙමෙයි. ගහ උඩ බලාගෙන ඉන්නවා බිම තියෙන්නේ මස් නොවුනට මොකද අර තේන්ද තියෙන එල්ලියෙන මස් කෑලි ඕ එකක් හරි වැටෙන්නේ නැහැ කියලා බලාගෙන ටිකක් වෙලා යනකොට මලක් දෙකක් වැටුණා. ඒකත් ගිහිල්ලා හබල බැලුවා ඒකත් මස් නැමි. නමුත් මේ අසරණයා හිතනවා බිම තියෙන්නේ මස් නොවුනට වැටුනේ මස් නොවුනට අර තව එල්ලිලා තියෙන මස් නම් තමයි. ඒ වගේ බලපුරු ආගෙන පුළුවන් කියලා හිතනවා. ඉතින් අපේ ජීවිතත් ඔය වගේ අවිද්‍යාවෙන් වැහිලා නිසා පැහැදිලිව පේන්නේ නැහැ. ජීවිතේ මෙච්චර කාලයක් සැපසතුට නොලැබුණාට මොකද ආනන්ද දේවත් ලබන්න බැරිය ඔය තියෙන්නේ මෙහෙම මෙහෙම කරලා ආනන්දිත පුළුවන් කියලා හැඟීමක් විතර දැනෙන නැති වෙනවා. ඒක අවිද්‍යාවක දැනන විදිහ. ඉතින් ඒ නිසා මේ ගමන ඔය විදිහටම යන්න නැතුව නෝන මෙහෙවා බලන්න තෝරන අපි කොහොමද එහෙනම් වඩාත්ම උත්තරීතර සැනසීම ලබා ගන්නේ කොහොමද කියලා අපි නෝන මෙහෙවා බලන්නට ඕන. මේකටනේ එක අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක රජ කෙනෙකුගේ දේවියෙකුයි හිටියා. මේ දෙන්නත් හිටියේ මේ ලෝකේම සැනසීම ගන්න පුළුවන් කියන අදහසින් ජීවත් වුණා. ඉතින් මෙහෙම ඉන්නකොට කාලයක් යනකොට අර රාජ දේවිය කලුදිය කළා. රජුරුවන්ට මේ දුක දරා ගන්න බැරි තරම් හරිම වෙහෙසක් වුණා. රජුරුව අන්තිමට නියෝග කළා මගේ මේ දේවියගේ ශරීරය ආදාහනය කරන්නත් එපා, භූමිදාන කරන්න එපා. ඒ මෙහෙත්යෙන් කතාවක් දාලා කියන අදමුතරකට බලන්නවත් කියන්නට ඉතින් මෙහෙම කරලා හැමදාම රජුව මොකද කරන්නේ අර තිල් කතාවේ තියෙන මිනිහ දිහා බල බල හදනවා වැළපෙනවා දේවිය ගැන කල්පනා කරලා දුක් වෙනවා කන්නේ බොන්නේ නැහැ නාන්නේ නැහැ රජකමක් ගැනවත් අදහසක් නැහැ. මෙහෙම ඉන්නකොට මේ රජුවන්ගේ හිටපු එක්තර ඇමති කෙනෙක් ඒ රජුවන්ගේ මේ දුක දැකලා මොහොත පිහිටවන්නට ඕන කියලා හිතලා රහතන් වහන්සේ නමක් ළඟට එක්කගෙන ගියා මේ රජුරුවන්. රහතන් වහන්සේ නමක් ළඟට එක්කගෙන ගියාම උන්වහන්සේ හරි අපූර්ව දහම් කාරණා කිහිපයක් මේ රජුරුවන්ට කියලා දුන්නා. ඒකදී උන්වහන්සේ වදාළේ කොහොමද උතුම්ම සැපේ කරා සමීපවන්නේ කියන එක. ඒ කාරණාව පෙන්වන උන්වහන්සේ හරි හොඳ වටින දහම් කරුණු තුන හතරක් දේශනා කළා. මේ තෙරුන් වහන්සේ රජුරුවන්ට කියනවා මහරජ මේ ලෝකයේ පවතින ධර්මයක් තියෙනවා ජරා ධර්මය කියලා. ජරාව කියලා කියන්නේ පාලින් ජරා කියලා කියන්නේ සිංහලෙන් නම් දිරනවා කියන එක. මහරජ දිරනවා කියන එක මේ ලෝකේ ස්වභාවයයි. අවදින ධර්මයක්. ඊළඟට ලෙඩෙනවා කියන එක මේ ලෝකේ පවතින ධර්මයක්. තුන්වෙනි එක මැරෙනවා කියන එක ලෝකේ පවතින ධර්මයක්. ඊළඟට ක්ෂය වෙනවා කියන එක, ගෙවෙනවා කියන එක මේ ලෝකේ පවතින ධර්මයක්. මැරෙනවා කියන එක ලෝකේ විපර්යාමයට පත් වෙනවා කියන ලෝකේ පවතින ධර්මයක්. මේ කරුණ ටික දේශනා කරලා රහතන් වහන්සේ රජුරවට කියනවා සමහරවිට ධර්මය නොදන්න අන්ධකාර උපතක් කියනවා. මේ දිරන දේවල් දිරනකොට, ලෙඩෙන දේවල් ලෙඩෙනකොට, මැරෙන දේ මැරෙනකොට, ගෙවෙන දේ ගෙවෙනකොට, ගෙවෙන දේ ගෙවෙනකොට අන්ධකාර උපතක් කියනවා. හදලව වැළඳෙනවා සත්‍යය අත්හැරගෙන දුකටපත් වෙනවා. ඊළඟට කියනවා මහරජ ශ්‍රෝතාකාර ශ්‍රාවකය. ශ්‍රෝතාකාර ශ්‍රාවකය කියන්නේ ධර්මයේ අසු පිරු කන්‍යති ආර ශ්‍රාවකය. එයා දිරන දේ දිරුවට, ලෙඩන දේ ලෙඩුණාට, බැරන දේ බැරුණාට හදන්නේ වැළපෙන්නේ නැහැ කියනවා. එයි කියලා කියනවා. එයා හිතනවලු මේ ලෝකෙ දිරන දේ දිරනවායි, ඒකට හැදුවට බලක් නැහැ, ඒකට කම්පා වුණාට බලක් නැහැ, මැරෙන දේ මැරෙනවායි, ඒකට හැදුවට කම්පා වුණාට බලක් නැහැ. මෙහෙම හිතන ආගෂ්ඨාවකයා දුකටපත් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. දැන් බලන්න පිටුතුර මේ දහම් කාරණා දෙක එකම කාරණාවක් දෙන්නේ මොනද කියන්නේ. ප්‍රත්‍යඥයා දිරන දෙදෙන මරණ දේවදානිය කම්පාව හදනවා වැළපෙනවා. ආරේෂ්ණාවකය හදන්නේ නැතුව වැළපෙන්නේ නැතුව අකම්පිත වාසය කරනවා. හොඳයි, මේ අපි කියන්නේ දහම් කාරණාවට අමතරව මම වෙන තව දහම් කාරණාවක් කියනවා කියන වටිනාකම ප්‍රායෝගිකද? දැන් බලන්න ප්‍රත්‍යඥ කෙනා ආර්ය ශ්‍රාවකයන් කියන දෙන්නටම පොදු ධර්ම කරුණු පහක් තිබුණා නේද? මොකද පොදු වේ මොන පාදක ධර්ම කරුණා? දිරණ, ලෙඩෙන, මැරෙන, ශරීරයක වැයෙන කාරණා පහට දෙන්නටම මොන පාදක සිදුවුනේ නැද්ද? මොන පාදක සිදුවුණා? හොඳයි, මේ ආර්ය ශ්‍රාවකයන් කියන මේ අඩුවේ තිබුණාද? ඒක අඩුවේ තිබුණේ නැහැ. මේ භාගයක් නේද කියලා මොනේ? හොඳයි, අපි බෞද්ධ ඒ වුණාට කියන්නේ අද මේ කාලේ දැන් ඔය පරතර ටිකක් ජීවිතේ හදාගත් එක දිගට වෙන්න ගත්තාම අපිත් එක්කම කියනවනේ හාමුදුරුවනේ අපි මෙච්චර දානවා දීගෙන ඉන්නවා, මේ අපිටම මෙහෙම වෙනවා. අර කොකුල් සංගාගෙන ඉන්න මිනිස්සු වෙනවා ඉහෙන් බයිර බලබල යන්නේ කියන්නේ නැද්ද? අපේ බෞද්ධ උදවියම කියනවා. එහෙනම් බලන්න මේ වර්ධනගත හැටි දානමාන දුන්නා කියලවත්, බණ භාවනා කරයි කියලවත් හිතන්න එපා. අදුවෙන් දිරයි, අදුවෙන් දෙදෙවි, අදුවෙන් නැරේ කියලා හිතන්න එපා. මොකද ඒක මේ ලෝකේ පවතින ධර්මතාවයයි. වෙනස තියෙන්නේ ඒක එහෙම නෙමෙයි. ලෙඩ වෙදේ කියවත් දිරණේ කියවත් නෙමෙයි වෙනස තියෙන්නේ. මොකද වෙනස තිබුණේ ප්‍රත්‍යඥය ඉතිරි හදනව වැළපෙනවා. හැබැයි ආශ්‍රාවකය හදන්න වැළපෙන්න යන්නේ අන්නේ ඒ දේ වෙනස තිබුණේ. එතකොට ආදේශනාවක හදින වැදගුණේ නැත්තේයි. එයාට තිබු පුළුවන් උනාලු දිරන දේ දිරනවා, ලෙඩ වෙන දේ ලෙඩ වෙනවා කියලා හිතලා හිත හදාගන්න පුළුවන් උනා. මොකද දැන් මම ආපෝ මේ කියපු දහම් කාරණා වලින් එයා තම කර අතුරු කාරණා වලින් මොකක් කරේ. දැන් බලන්න මේ ධර්මයේ කියන අපේ ජීවිතේ ප්‍රායෝගික දෙයක් වෙනවද? ඒක බලපොදේ නිමිච්ච දෙයක් වෙන්න බැහැ නේද? අපේ ජීවිතේට ප්‍රායෝගික නැත්තම් ඒක පොතපතක තිබුණා කියලා බලක් තියෙද? එහෙම බලක් නැහැ. හොඳයි, දැන් මේ සූත්‍රයේ තියෙනවා ආරේෂ්ණාවකය දිරනකොට ලෙඩ වෙනකොට එයා හිතනවලු දිරන දෙයට, ලෙඩ වෙන දෙයට හැදුවට වැළපුණාට වැඩක් නැහැ කියන හිතල හිතන හින්දා එයාට දුක ආවේ නැහැ කියනවා. හොඳයි, දැන් ඔයත් තමන්ගෙන් පහල බලන්න, තමන්මම පරිශ්‍රණයකට ලක් කරලා බලන්න. ඔයත්ගේම ප්‍රියතර කෙනෙක් නැති වෙලා ගියොත් එහෙම, ආදර ආදරය කරන දුරවෙක් හෝ ඉඳලෙක් නැති වෙලා ගියොත් ඔයත් හිතුවොත් එහෙම අනේ නිරන් දේ තිරනවා නේ, ලෙඩෙන දේ ලෙඩ වෙනවා නේ, මැරෙන දේ මැරෙනවා නේ, මම ඉතින් රබ්බා වුණාට වැඩක් නැහැ නේද කියලා හිතුවාය කියලා. ඔයත් දුකේ නැද්ද? අදන් නැති වෙන්න පුළුවන් වේද? කම්ප නොවෙන්න පුළුවන් වේද? ආතවත්
වචන මාත්‍රයක් විතරක් වෙයි. මේකේ එක ටිකකට හැපතෙන ඒක වල බොහෝ කිචිය ඇවිලා ඉවරයි. දුක එකවර වේදී අපි යන කරගෙන ගියන ඉවරයි. පොදයි අපි ජීවිතේ ඇත්ත මේකද නේද? එහෙම නිතුවයි කියලා ඔබලන්ට දුක ඇති කරගන්න පුළුවන්ද? බැහැ. එතකොට මේ රහතන් වහන්සේ කියේ බොරුද එතකොට මේ? දැන් ඒ වෙලින්ද? බැහැ. එහෙම තමයි. මේක වටිනා කාරණාවක් කියලා ඕන අපට නොතේරෙච්ච. අපි මේ සූත්‍රය දිහා දැක්කට වඩා තව ගැඹුරු අර්ථයක් කියන දෙක තියෙනට ඕන. ඒ ගැඹුරු අර්ථය අපි යන්නේ නැතුව නිකම් වචනයක් වලින් අර පාවෙන ලඝු කබලක් වගේ අපේ මනස ගෙනිච්චාය කියලා අපේ ජීවිතේ දුරට වෙන්නේ. එහෙනම් ඇත්තටම මේ සූත්‍රය ඇතුළත් වෙච්ච ගැඹුරු අර්ථය මොකක්ද? උන්වහන්සේ වදාළ ඒ ජරා ධර්මයේ අවබෝධය කිමන් එකක්ද? මැරෙන දේ මැරෙනවා නේද කියලා දැනගත්තේ අවබෝධය කිමන් එකක්ද? එහෙනම් ඒ දුක නැති වෙන්න තරම් ඇත්ත නිකමට හිතලා බලන්න තමන්ගේ ස්වාමියත් නැහැ, අම්මයි තාත්තයි නැහැ, දරුවෙක් නැරිලා ඊටපො සහෝදරයෙක් කියලා තිබිච්ච ගේ විනාශයලා දීලා තිබිච්ච පටාචාරාවත ඔය ධර්මය අවබෝධ වෙනකොට දුක නැතිුන් නැද්ද? ඒක නිකන්ම ලේසි පහසු දුකක් වෙන්නේ නැද්ද කියලා? ඒ වගේ වගේ මහා දුකක් පවා නැති කරගන්න තරම් මේ ජරා මරණ පිළිබඳ තියෙන අවබෝධය බලවත් වෙනවානේ. එතකොට ඒ වගේ දුකක් පවා නැති කරගන්න පුළුවන් නම් මේ අවබෝධයේ කෙබඳු වූ අවබෝධයක් වෙන්නට කොහොමද? ඒක මේ සරල කාරණාවක් වෙන්නට බෑ. ඉතින් ඒ ගැඹුරු ධර්ම කරුණේ අර්ථය වඩා පහසුවෙන් තේරුම් ගැනීමට මම ඔයත්ට පොඩි උපමා කතාවක් කියන්න. උපමා කතාවක් ආශ්‍රයෙන් ගැඹුරු කාරණාවක් තේරුම් ගන්න බොහොම පහසුයි. හැබැයි ඒ වගේම මතක් කරන්නට ඕන අපේ පූජනීය සුදස්සන ස්වාමීන් වහන්සේගේ බණ අහපු අය නම් මේ උපමාව කටවරම ඇති. මේ පොදු ස්වාමීන් වහන්සේ නිතර නිතර උපමාව මතක් කරනවා. අපිත් බණ කියනකොට ගොඩාක් කියලා මේ උපමාව කියලා. මොකද ඒක ඒ තරම්ම අර්ථයේ පැහැදිලි කිරීම පිණිස පහසු වැටෙන දෙයක් නිසා. එහෙනම්තනේ මම මේ උපමාවත් පොඩ්ඩක් මතක් කරන්නේ උඩට යනකොට තේරුම් ගන්න ලේසි වෙන නිසා. ඔබට දැකලා ඇති පහනක් පත්තු කරාම පහනට පළ ගැටේ පලිනවා නේද? පහනට පළ ගැටේ පලින්නේ මැරෙන්න හිතාගෙන එහෙම නෙමෙයි. දුක් විඳින්න හිතාගෙන පලිනවා නෙමෙයි. එයා ඒක පහන් දැල්ලා කියලා දැනගෙන පලිනවා නෙමෙයි. මේ සතාට පහන් දැල්ලා දැක්කම හිතෙන්නේ බොහොම සැප විඳින්න පුළුවන්, සතුට විඳින්න පුළුවන් අරමුණක් හිතේ පේන්නේ යාළ. එයාට සැප සතුට විඳින්න පුළුවන් අරමුණක් හැටියට තමයි එයා පහන් දැල්ලා හඳුනාගන්නේ. නමුත් ඇත්තටම බලන්න පළගැටිය පහන් දැල්ල දකින විදිහ සහ පහන් දැල්ලේ පවතින ධර්මයේ කොයි තරම් වෙනස්ද කියලා. පළගැටිය දකින්නේ පහන් දැල්ල සැපයේ සතුට ගෙන දෙන දෙයක් හැටියට. හැබැයි පහන් දැල්ලේ පවතින ධර්ම කොහොමද? ගින්නක් වෙච්ච ස්පර්ශ වූ මාත්‍රයක දැනීම යන දුකම උපදවන ධර්මයක් තමයි ඒකේ පවතින ධර්ම. හැබැයි පළ ගැටියට පවතින ධර්ම පේන්නේ එයාට දැනෙන්නේ පෙළෙන දේ හරි කියලා යනවා. සැපයක් කියලා තේරෙනවා. නමුත් ගින්නක් දුකක්ම පවතිනවා. පළ ගැටිය මොකද කරන්නේ? සැප ලබන්න කියලා හිතාගෙන පෙළෙන දේ හරි කියලා හිතාගෙන පහන් දැල්ලට පනිනකොට ඉතින් පෙර පසු නැතුවම එයා ඉස්සර සතා අවතින ධාවට මොන දෙනවා? ගින්නට මොන දෙනවා? තීත්‍යත්තක් පිච්චිලා වැඩිලා අර වේදනාව විදල විදල ටිකක් වෙලා ගියාම ආපහු අරකට හැදලා බලනකොට අර තියෙන්නේ හොඳ දෙයක් කියලා ආපහු එයාට හිතනවා. ඒ පවතින ධර්ම තියෙන්නේ නැහැ. ආපහු සැපය ලබන්න සතුට ලබන්න කියලා පහන් දැල්ලටම පරිණව. ආපහු පිච්චෙනවා. ඒකෝතන මැරෙන කම්ම මේ සතා කැඩලා අන්තිමයට මැරෙන වෙලාව මෙයාට හිතෙන්නේ
අතන නම් සැප තියෙනවා මට දැනගන්න විදිහක් නැහැ කියලා හිතනවා මිස මරණයෙන් ඉවත් පළවෙනියට තේරෙනවද භවතින්නේ කිල්ලක් කියන එක නෑ පවතින ධර්ම කිල්ලක් කිය දුකක් කියලා ඇප්පෙන්නේ නෑ මැරෙන්නේ තමන් ගත්ත අදහසෙන් මරනවා මිස ගින්නම ප්‍රාර්ථනා කරගෙන දුක උපරිමයෙන් ප්‍රාර්ථනා කරගෙනම මැරෙනවා හැබැයි ඉරාදන්නේ ප්‍රාර්ථනා කරේ දුකක් කියලා මම බලාපොරොත්තුනේ දුකක් කියලා දන්නේ නැහැ. දුක යදම ප්‍රාර්ථනා කරන දුකම ගන්න හදනවා. හැබැයි දන්නේ නැහැ සැපයක් ගන්නවා කියන දාගෙන සතුට ලබනවා කියන දාගෙන ඒ දේම ප්‍රාර්ථනා කරනවා. එන්නේ කොහොමද? ආපහුවට කරකලා එන්නේ ඒබඳු වූ දෙයක් ලබන මට්ටමටම තමයි පත් වෙන්නේ. ඒ යාළු ප්‍රාර්ථනාව ඒබඳු නිසා. ඒකුදනේ කර්ම තේරුම් ගැනීම පහසුව පිණිස මත උපමා මතක් කරේ. අර පහන් දැල්වේ අවතින ධර්මය ගින්නක් වුණා දුක මොකදල බවක් වුණානේ. ඒ වගේ මේ ලෝකයේ පිටතින් තවතින ධර්මයක් තියෙනවා. අපිට ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට ශරීරයට දැනෙන මේ සමස්තයේ පුරාවම තවතින ධර්මයක් තියෙනවා. ඒ පවතින ධර්මයේ තමයි පිටුනේ අර මුලින් මතක් කරේ ජරා ව්‍යාධි මරණ ක්ෂය ඉවර කියලා කිව්වේ ඒ ලෝකේ පවතින ධර්මතාවික ඒක තේරුම් ගන්න හරියටම පහන් දැරේ පවතින ධර්මය වගේ කියලා. එතකොට පවතින ධර්ම කොහොමදක්ද? දිරන, ලෙඩ වෙන, මරණ, ක්ෂය වෙන, ගෙවෙන එකක්. අපි පළගැටිය දැක්කේ සැපයක් වගේ අපි දකින්නේ කොහොමද ලෝකේ? ජරා ව්‍යාධි මරණ ධර්ම කියලා අපිට පේන්නේ ඊවල් දේවල් ඉඩකඩම් යාන වාහන රංගදී මුදුනේ කියලාද පේන්නේ අපිට? ඔයත්තට මේ ලෝකෙ දිහා බලන් පේන්නේ කොහොමද? ගේ දොර ඉඩකඩම් තියෙනවා, යාන වාහන රංගදී මුදුනේ තියෙනවා කියලා පේනවා මිසක් පවතින ධර්ම වැටහෙනවද? මේ යටින් තියෙන ජරා ව්‍යාධි මරණ ධර්ම ටිකක් කියලා වැටහෙනවද? එහෙමත් පේන්නේ පවතින ධර්ම දන්නේ නැතුව පෙනෙන විදිය හරි කියලා හිතාගෙන අපි මොකද කරන්නේ? පළගෙටිය පණිදා වගේ මේ ලෝක දේවල් ගන්න කියලා පණිනවා. අපි මම එක තේරුම් මේ එක උදාහරණයක් ගන්නම්කෝ. දැන් ඔතම කෙනෙකුටම ඉතාමත්ම ප්‍රිය සැපදායක අරමුණක් තමන්ගේ දූදරුවෝ කියන එක නේද? තමන්ගේ පුතා දුව කියන එක ඉතාමත්ම තමන්ගේ ජීවිතයට වඩා ප්‍රියදායක කරුණක්. සැප සතුට කියලා දෙන අරමුණක්. දැන් බලන්න ඔයත් දරුවා දකින්නේ කොහොමද? සැප සතුට සැනසෙල්ල ගෙන දෙන ධර්මයක් කියලා පේන්නේ. හැබැයි ඒ රූපයේ පවතින යථා ස්වභාවය මොකද්ද? ඒ රූපයේ උරුම වුණ එහි යථාර්ථය මොකද්ද? ඒක තමයි දිරන ලෙඩවෙන බැලක ස්වභාවය තමයි ඒකේ ස්වභාවය. අපි මෙහි ගන්නේ දිරන දෙයක් වටවන ලෙඩ වෙන දෙයක් වටවන කියලා නෙමෙයි. අම්මා මට ඕනේ, පුතා මට ඕනේ, දිය මට ඕනේ, වාහනයක් මට ඕනේ කියලා ගන්නෙ. හැබැයි අන්තිමට අරගෙන තියෙන්නේ දිරන ලෙඩ වෙන බැලක ක්ෂය වෙන කියන දේවල් තමයි අපි අන්තිමට අරගෙන තියෙන්නේ. ඒක තමයි දිරක රූපයක් තියෙනවා කියන්නේ ජරා ධර්මයේ ස්වභාව කොටේ රූපයක් තියෙනවා කියන්නේ. මේ ජරා ධර්මයක් ස්වභාව කොටේ රූපේ මගේ කියලා ගත්තොත් ඒ ජරා දුක කාගේ වේද? ඒකත් එකම මගේ කියලා ඉවරයි. ලෙඩ වෙන රූපයක් මගේ කියලා ගත්තොත් ඒ ලෙඩ වෙන දුක කාගේ වේද? ලෙඩ වෙන දුක මගේ කියලා ඉවරයි. මරණ රූපයක් මගේ කියලා ගත්තම ඒ මරණ දුක කාගේද? මගේ දුකද? ඉවරයි. ඔය කවුරුවක්වත් පිටුනේ ලෙඩ මත ඕනේ, වයස රෝග මත ඕනේ, දිරීම මරණය මත ඕනේ කියලා ගත්තේ නෑ. හැබැයි දිරන ලෙඩද කියන මරණ දේව රූපය ගන්නවා ඒ විදිහට මේ වෙන විදිහකට අම්ම මත ඕනේ, පුතා මත ඕනේ, ගේදර ඉඩකට ඕනේ කියලා වෙන විදිහකට අපි ගන්නවා. හැබැයි අර පළගැටියට වගේ
කොයි දේ ගත්තත් අන්තිමට අරගෙන තියෙන පවතින ධර්ම හැටියට දුක දුන්නසර තමයි අපි අරගෙන තියෙන්නේ. ඒ නිසයි පිටුත් අපි කවදාවත් දුකෙන් මිදෙන්නේ නැත්තේ. මේ සක්කාරයකට අපි එල්ලලා අපි ප්‍රාර්ථනා කරොත් තාම බිමට වැටේවා වැටේවා කියන වැටේ විදිහට වැටෙන්නේ නැහැ. මේක මිදේවා මිදෙන්නේ නැහැ. ඒක එල්ලෙනවා නේද? දැඩිව අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒක මිදෙන්නේ නැහැ. අතහැරියොත් එහෙම ප්‍රාර්ථනාවක් අවශ්‍යයක් නැහැ. ඒකම විදිහට ඉවරයි. පින්තර ඔයත් උදේ හව ප්‍රාර්ථනා කරනවානේ දුකින් මිදේවා කියන ඉතින් කොහෙන්ද ආසවක්ඛාය වහමතු සබ දුක්ඛම වචිතික ප්‍රාර්ථනා කරනවානේ සියලු දුකෙන් මට මිදෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේද කරනවා. හැබැයි දුකින් මිදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා කරාට අපි එළිලා ඉන්න මොකේද? දුක වෙන දෙන ධර්මයන් අපි එළිලා ඉන්නවා. දෙවන වෙදෙන මරණ දේවල් අපි එළිලා ඉන්නවා. එළිලා ඉඳලා කියනවා දුකෙත් දේවල් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දුකෙන් නොමිදෙන එක බුදුමයක් එහෙම නෙමෙයි. හොඳයි. දැන් අර කලකදී අප පොඩ්ඩක් මතක් කරගන්න. මේ පළවෙනියට අපිට හරියටම පැහැදිලි කරන දෙන්න පුළුවන්. සැපයක් වශයෙන් දකින්න එක වැරදි. භවතින ධර්ම සැප නෙමෙයි භවතින ධර්ම ගින්නක්මයි කියලා. ඒ ඇත්ත ඇති හැටියම වටහා දෙන්න පුළුවන් වුණොත් ඒ උදේ පළවෙනිය කවදාවත් ප්‍රාර්ථනා කරලා පහතෙන්ද ප්‍රාර්ථනා කරන්නේ නැහැ. භවතින ධර්ම වැඩමොත් කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ අපිට කවදක හරි මේ ලෝකේ පවතින ධර්ම වැටහුනොත් ලෝකේ පවතින දිනන ලෙඩ වෙන බැරිම ස්වභාවය දෙක කියලා ඒක ස්වභාව අර්ථයෙන් අපිට වැටහුනොත් ඒකට එදාට ඔයත්තන්ට ඒ දොර ඉඩකඩම් යාන වාහන කියලා පේන එකක් නැහැ. එතකොට ඔයගොල්ලන්ට පේන්නේ ගේබර විදකලම් කියලා පේන්නේ හරියට පරදේ දෘෂ්ටිය බලන කෙනාට. නමුත් පවතින ධර්ම ඊට වඩා වෙනස්. එයා හිතන්නේ මගේ පුතාල ගැනනවා කියලා නෙමෙයි එතකොට. දිරණ දේ ස්වභාවය කොටද දේශන යනවා. එයාට දිරණ දේ තුල ධර්මයේ පල්ලෙත් දකින්නේ නෑ. ඒකත් නිකන් කියලා ගැඹුරින් හිතලා බලන්න. යමක් දිරීම් ස්වභාවය කොට ඇදිලා ඒක අය පුතෙක් කියන පුරවද දිරීම කියන ධර්මයේ තුල පුතෙක් කියන පුරවද නේද? ලෙඩවීම කියන ස්වභාවය තුල ධර්මයේ කෝ ගියක් කරක් තියෙන පුරවද එහෙමකක් තියෙන පුරවද? යමක් ලෙඩවීම කියන ස්වභාවයක් තියෙනවා නම් එම ස්වභාවය තුල කවදයක් තියෙන පුරවද එහෙමකක් තියෙන්න බෑ. මරණය කියන ස්වභාවය තුල කවදයක් තියෙන පුරවකම නෑ. ඒ වගේ ලෝකේ පවතිනම යථාර්ථය තමයි ජරා ව්‍යාධි මරණ කියන ධර්මය. ඕක මම මේ පරයයන් මෙහෙම කිව්වට බුදුරජාණන් වහන්සේ නොයේ පරයයන් මේ පාණාව දේශනා කළේ දේවානිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හෝ සම්බුදයන් වහන්සේ වශයෙන් නොයේ පරයයන් කිව්වා. අද මම මේ දේශනා කරන පරයය ඒක නිසා මම මේ ප්‍රමේයට ගෙබෙන්නන්නේ. එතකොට ඔය ඇත්තට කවදද හරි මොකට වැඩේ පවතින ධර්ම තුල වෙන දෙයක් මේ තියෙන්නේ ජරා ව්‍යාධි මරණ ධර්මයන් නේද කියලා හරියට වැටහුණා. එදාටයි පිටුතුර ආර්ය ශ්‍රාවකයන් කම්පා වෙන්නේ නැත්තේ. එදාටයි එයා දුක් වෙන්නේ යන්නේ නැත්තේ. අද අපි දුක් වෙන්නේ ඇයි? අද අපිට තියෙන්නේ පුත්‍රයෙක් ගෙන ගැනීම. පුත්‍රයෙක්ගේ මරණය. පුත්‍රයෙක්ගේ ජරාව අපිට තියෙන්නේ. අපිට යථා ස්වභාවයේ පරස පිටර නැහැ. තව ආර්ය ශ්‍රාවකයන් අපිට පරස පිටර තියෙන්නේ කොහෙද? පාරමාර්ථයේ තුල පෞද්ගල ධර්මයේ තුල. ඒ නිසා ඒ සත්පුරුෂයෝ දුකට විඩාවටපත් වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරා. ඉතින් අන්න ඒ නිසා අපි අද කරන්නට ඕන අමුතු දෙයක් නෙමෙයි මේ ලෝකයේ තුර පවතින ස්වභාවයේ මනාවකට අවබෝධ කරගන්න එකයි අපි කරන්නට ඕන. මේ යම්ක අපිට අද දවස තුර කෙලෙස් නොයේ කර්ම ක්‍රියේෂන් කියලා දේවල් තියෙනවා නම් එතකොට මේ හැම දෙයක් ඇති වෙලා තියෙන්නේ මේ පවතින ධර්ම දන්නේ කියන අවිද්‍යාව මුල් කරගෙනයි. පවතින ධර්ම දන්නවා නම් යථා ස්වභාවය දන්නවා නම් ඒක කියන විද්‍යාව කියලා. විද්‍යාව නිසා කර්ම ක්ලේශයන් උපදින්නේ නැහැ. එහෙමනම් සංස්කාරගත වීමක් දුකටපත් වීමක් ආවේ නැහැ. ඒ නිසා විද්‍යාව ඇති කරගන්නවා. එහෙම නැත්නම් අවිද්‍යාව දුරු කරගන්නවායි කියලා කියන්නේ අමුතුදයක් නෙමෙයි. ලෝකේ පවතින ස්වභාවය ඒ ආකාරයෙන්ම තේරුම් ගන්නවා කියන එක තමයි. ඇත්ත දැනගන්නකොට නොයෙක් කෙලෙස් වලට ඉඩපද දෙනවා. ඇත්ත දැනගන්නකොට ඒක ඉඩපද නැති වෙලා යනවා. ඉතින් අපි අද බණ කියනකොට මේ අනන්ත අපරිමාණ බණ කියනවා. හිතේ තණ්හාව නැති කරගන්න අපසල් කර්ම කරන්න එපා. ඇහිද පිරිසිදු කරගන්න ලෝභද්වේෂ මොහට අහුවෙන්න එපා කියලා කොයි තරම් බණ කිව්වද. ඔය ඇත්තත් කැමති නැද්ද හිත පිරිසිදු කරගන්න කැමති නැද්ද කවුරු? කැමති. පිරිසිදු කරන්න හැදුවත් පිරිසිදු කරගන්න බැරි වෙනවා තියෙනවා. හැමදාම හිතන්නේ මේ හිත පිරිසිදු කරගෙන අනේ නිවන් දකින්න ලැබෙන්න ඕනේ රටක නැති කුණු කන්දල් හිතේ පුළුවන් ඉන්නවා කියලා අපි මොකද ගැන හිතන්නේ නැද්ද? හිතනවා. ඒ අපේ හිත පිරිසිදු කරගන්න බැරි වෙනවා. පංචශීලයේ රකින්න කියලා අපි කොයි තරමක් කියනවා. ඔය ඇත්ත කොතරම් මොස බඳුනොත් වෙනවා. හැබැයි දැකගන්න බැරි වෙලා යනවා. එතකොට අපි ටිකක් හොයලා බලන්න ඕන. කොච්චර හිත හදන්න බැරුවත් ඇයි හදන්න බැරි වෙලා තියෙන්නේ? ඇයි සිල් රකින්න හැදුවට සිල් රකින්න බැරි වෙලා තියෙන්නේ ඇයි? මේක හැමදාම සමාදන් වෙවි සමාදන් වෙවි කඩකටින්ද තියෙන එකද මේක? එහෙම එකක් නෙමෙයි බුද්ධ ශාස්ත්‍රය කියලා කියන්නේ. කෝලරට හිටපු හක්කෝටියක් ආරෂ්ඨාවකයන්ගේ පක්කෝටියක්ම හක්කෝටිය ජනයාගේ පක්කෝටියක්ම ආරෂ්ඨාවකේ වෙලා හිටියා. එයයි සෝතාපට්ටි සකදාගම රාජාන් පදයක් පක්කල හිටිය. එහෙම ශාසනයක් නේ. ඉතින් රජාකට ප්‍රයත්න පංචශීලිය රකින්න ඕනකොට ඒකත් පහ කරක් වගේ වෙලා. ඇයි පිටු මේ වෙන්නේ? ඔබේ හැමදාම සමාදම් වෙනවා. හැමදාමත් කැදෙනවා. ආයෙත් සමාදම් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? කොහොමද මේක කරන්න ඕන කියලා අපි විමසා බලලා කරනවා කියන්නේ නැහැ. ඒකට අපේ හිත අද හදන්න බැරි දෙයක් තියෙන්නේ. අපිට හිත හදන්න ඕනමාවක් නැති නිසා නෙමෙයි. හිත හදන්න ඕන පිළිවෙල අපි දහුලා ඉති නිසායි. ලෝකදේශ මොයම් අපිට නැති කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒක ඇති කරගත්ත උපමාවක් අපි කවුරුත් එහෙම නෙමෙයි. ඒ පිළිවෙල අපි දහුලා නැහැ හරියට. ලෝකද්වේෂ මොහ වැත්තට නැති කරන්න පුළුවන් වෙයි. ඔය ඇත්ත ලෝකද්වේෂ මොහ හදාගත්තා නම් ඉතල හදාගත්තා නම් ඒක නැති කරන්න පුළුවන් වෙයි. ඔය කවුරු කෙලස් කියනවා හදාගත්තා ඉන්නවද? මට මගේ ලෝභය හදාගන්න ඕනේ මෙච්චර, මම ද්වේෂය මෙච්චරක් හදාගන්න, මට ඊර්ෂ්‍යා මෙච්චරක් තියෙනවා කියලා ඔය කවුරු කෙලස් හදාගත්තේ ඉන්නවද? එහෙම හදාගත්තේ නැහැ. එහෙම හදාගත්ත කෙලස් තියෙනවා නම් ඔය ඇත්තට පුළුවන් ඉතලම නැති කරන්න. හැබැයි අපිට තියෙන හදාගත්ත කෙලස් තමයි හැදිච්ච කෙලස් ටිකක් නේ. දන්නේ නැතුව ඇති වෙච්ච කෙලස් ටිකක් තියෙනවා. ඒ නිසා ඒක තේරුම් ගන්න කෙලස් කියන එක හදාගත්ත දේවල් නෙමෙයි, හේතු නිසා හැදිච්ච දේවල්. එහෙනම් කෙලස් නැති කරු කරන්නේ හේතු ටික නැති කරොත් නැති කරන්න පුළුවන් නිසා අපිට විතර කෙලස් නැති කරන්න පුළුවන් කම නෑ. ඒ නිසා අපි අද කරුණුතුන්නේ කෙලෙස් ටික හැදුවේ කොහොමද කියලා බලලා ඒ හැදිච්ච හේතු වලට ප්‍රතිකර්ම කරන එකයි කරන්න තියෙන්නේ. හේතු ටික දුරු කරපද නැත්නම් එතකොට කෙලෙස් හෝ කර්ම අපිට හටගන්නේ නැහැ. එතකොට කෙලෙස් හෝ කර්මයන් හටගන්නේ කොහොමද? මොකක්ද ඒකට තියෙන හේතුව? එතකොට අවිද්‍යාව තමයි එකම ප්‍රධානතම මූලම හේතුව. ඇත්ත ඇති හැටි නොදන්න කම අපි කරේ පිටුකෙන් ජීවත් වෙන එක විතරයි. ඇත්ත ඇති හැටි දන්නේ නැතුව ජීවත් වුණා. එච්චරයි නේ කරේ. මේ අමුතු දෙයක් කෙලස් හදා ගන්නවා කියලා මහන්සුනේ නැහැ. හැබැයි ඇත්ත නොදැන ජීවත් වුණා කියනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව කර්මයක් දැන් හැදිලා තියෙනවා. දැන් අපිට පුළුවන් නම් අවිද්‍යාව තේරුම් ගන්න. හරියට අවිද්‍යාව කියන්නේ මේකයි. වරදන එකයි කියලා තේරුම් අරගෙන අවිද්‍යාව නැති කරන්න පුළුවන්ද? තෘෂ්ණාවක් නැහැ, කර්මයක් නැහැ. එහෙනම් අයත්කම් දුසීලතාවයක් හටගන්නේ නැහැ. කරුණ නිසා අවියංග ධර්මයක් නැහැ. තෝරා කියලා දැනගෙන ඉන්නට දෙයක් නැහැ. ලෝකේ ඕනම අතර සංවාදී භාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ආර්ය භූමියටපත් වෙනවා. ඒ නිසා ඔබ හරි අර ඔබ ලස්සන උදාහරණයක් ඔබට තියෙනවා නෝ කාරණාවක් පැහැදිලිව තේරුම් ගන්න. එක මිනිස්සෙකුට මැණිකක් හම්බ වුණා හම්බෙලා කෝටි ගාණක් වටින මැණිකක්. ඉතින් මේ මැණික අරගෙන බලනකොට මේක මිල ගණන් බැරි තරම් වටිනවා. මෙයා මොකද කරේ? මේ ඉක්මනින් ගෙදර ඇවිල්ලා හම්බ ගත්තා. දැන් හොඳට බලන්න මෙතන තියෙන යථා ස්වභාවය. අපිට තේරෙන්නේ මිනිස්සෙක් කියලා මැණිකක් හම්බ ගත්තා කියලා. එයා මැණිකට ආසයි කියලා යකට හිතෙන්නේ. නමුත් එතන පවතින යථාර්ථය වත් අපිට නොකැලෙනද? මැණිකක් හම්බ වුණා. මැණික මොකද්ද? වටිනවා. වටිනාකම වැඩි නිසා මොකද වෙලා තියෙන්නේ? වැඩිම වැඩි වෙලා. ඒකට තියෙන ආදරය ආලේ වැඩි වුණා. තෘෂ්ණාව වැඩි වුණා. වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩිම වැඩි වෙනවා. දැන් වැඩිම වැඩි වෙන්න වැඩි වෙන්න මොකද කරන්නේ? මෙයා මේක රකින්න වැඩි. දැන් මෙයා ගෙදරට කවුරු වෙනවා සැටින් ඉන්නේ දැක්කද දන්නේ නැහැ, දත්ත ඉන්නේ කියලා සැටින් ඉන්නේ. මෙයා මේක ආරක්ෂා කරනවා. මෙහෙම ආරක්ෂා කර කර ඉන්නකොට මේ මැනික ගෙනියන්න කවුරු හරි ආවොත් එහෙම. මෙයා ගැහලා බේර ගන්න පුළුවන් නම් බලන්නේ ඇත්තේ ඇත්තට. ගහලා බේර ගැහලා බේර නම් ගහලා බේර ගන්න පුළුවන් නම් ගහන්න හරි බලන්නද? එහෙමත් නැත්නම් අවියාදයේ ජීවිතයක් හොතර කරලා බේර ගන්න පුළුවන් නම් ඒකට හරි උත්සාහවත් වෙන්නේ නැද්ද? උත්සාහවත්. ඇයි? මැනික වටිනවා. වටිනා මැනික වටිනවා. වටිනාකම වැඩි නිසා බැඳීම වැඩි වෙනවා. බැඳීම වැඩි නිසා රැකීම වැඩි. රැකීම වැඩි නිසා දැන් දුස්සීලතාවයට ඉඩකඩ වැඩි. ඇනුම් බැනුම් වලට, සෝදාකිර දැන ගැනීම වලට, අවියෝග ගැනීම වලට ඉඩකඩ වැඩි වෙනවා. හොඳයි, මේ මැනික රැකින මිනිස්යාට හාමුදුරු කෙනෙක් හරි උපාසක කෙනෙක් හරි බල කිව්වොත් ඔය මැනිකට ඔච්චර කණ්ණා කරන්න එපා. ඔය මැණිකක් හින්දා මිනිස්සුන්ට බලින්න හදන්න එපා. මැණිකක් නිසා මිනිස්සු ඝාතනය කරන්න අවියාද ගන්න එපා කියලා බණ කිව්වොත් පිටුතු මේ බණ හයියි මේ මිනිස්සයා එහෙම කිව්වට එයාට උඩ ඒක කරන්න පුළුවන්ද? කරන්න පුළුවන් නෑ. ඒ බණ කිව්වට වඩා නෑ. එතකොට මේ බුද්ධ ශාස්ත්‍රයේ තියෙන්නේ අර මැණික රැකරක ඉන්න මිනිස්සයාට කණ්ණා කරන්න එපා කියලා බණ කියන විදියක් එහෙම නෙවෙයි. ඒක වඩා වෙනස් විදියක් තියෙනවා. ඉතින් මේ මිනිස්යා මෙහෙම මැණික රැකරක ඉන්න කාලේ මෙයා දවසක් මේ මැණික විකුණන්න කියලා ගියාම මැණික ගැන දන්න, මැණික ගැන දක්ෂ සත්පුරුෂයෙක් මෙයාට හම්බ වෙලා මට කියනවා, "පින්වත ඔබ මැණිකක් නෙමෙයි. මේක ටිකක් බාහිර වීදුරු ගලක් විතරයි" කියලා මෙයාට ඇත්ත ඇති හැටියෙන්ම පැහැදිලි කරලා දෙනවා. දැන් මෙයාට ඇත්ත වැටහෙනකොටම මැණිකක් නෙමෙයි වීදුරු ගලක් කියලා ඇත්ත වැටහෙනකොටම ඉස්සෙල්ලම වෙන්නේ මොකක්ද? වටිනාකම නැති වෙලා යනවා. දැන් අර වගේ වටිනාකමක් තියෙද? වටින්නේ නැහැ. වටිනාකම නැති වෙනකොටම ඒක දෙවිච්ච වැඩිමඩ මොකද උනේ? වැඩිමඩ නැති වෙලා යනවා. දැන් මෙයාට ප්‍රාර්ථනා කරන්න ඕනද? මගේ වැඩිම නැති වේවා නැති වේවා කියලා ප්‍රාර්ථනා අවශ්‍යයිද? ප්‍රාර්ථනා කරන්න ඕන නෑ. නිකම්ම අල්ලාහට කියලා ඉවරයි. වැඩිම නැති වෙනකොට මෙයාගේ රැකීමට මොකද උනේ? අර වෙනද වගේ මේක හදන්න හදේද? නෑ, රකින්න යන්නේ නෑ. ආරක්ෂණය ආරක්ෂා කරන්න යන්නේ නෑ. රකින්නේ නැති වෙනකොට මේක ගෙනියන්න කවුරුද යාවා කියලා ගැන ගන්න, අවියාවද ගන්න ජීවිත ප්‍රකරණයේ ඇයිද? එහෙම යන්නේ නෑ. දැන් මෙයාට බණ කියන්න ඕනද තරහවටි කරන්න කියලා? බණ කියන්න ඕනද නෑ. කාරණා එකයි අවශ්‍ය වුනේ. මොකද ඇත්ත කියලා දෙන එක ඉවරයි. දැන් බලන්න මේක තියෙන පටිච්ච සමුප්පාදයක් තියෙනවා නේද මේකේ? හේතු බල ගන්න. ඇත්ත දැක් නැති වෙනකොට වටිනාකම වැඩි වෙනවා. වටිනාකම වැඩි වෙනකොට බැඳීම වැඩි වෙනවා. බැඳීම වැඩි වෙනකොට රැකීම වැඩි වෙනවා. රැකීම වැඩි වෙනකොට දුස්සීලතාවය වැඩි වෙනවා. එතකොට අනිත් පැත්තේ ඇත්ත දකිනකොට විද්‍යාව වැඩි වෙනකොට වටිනාකම නැහැ. වටිනාකම නැති වෙද්දී බැඳීම නැහැ. එතකොට රැකීමක් නැහැ. එතකොට දුස්සීලතාවයම නැහැ. ඉන්නතන බුදුබණේ තියෙනයි තියෙන්නේ බුදු අනුබණ තියෙන්නේ ඒ සඳහායි. මොකක් සඳහාද? ඇත්ත ඇති හැටි තේරුම් කර ගැනීම සඳහායි. ඒකනේ බෞද්ධයන්ගේ ප්‍රතිපදාවේ බෞද්ධයන්ගේ ගමන් මාර්ගයේ ඉස්සෙල්ලම මොකද දේශනා කළේ? සම්මා දිට්ඨිය. ඉස්සෙල්ලම දේශනා කළේ සම්මා දිට්ඨිය අවශ්‍ය වෙන්නේ ඇත්ත දකින්න කයි අවශ්‍ය වෙන්නේ. සම්මා දිට්ඨියෙන් මුලේ ගමන් කරනවා දැන්නේ සම්මා දිට්ඨිය තමයි මුලින්ම දිනේ පෙරටුව දිවෙන්නේ. අනිකුත් සියලු කාය වාචික කර්මයන්ට මුලින්ම දිවෙන්නේ මොකද්ද? ඇත්ත ඇටි දකින එකයි. එතකොට යථාර්ථයේ දැකීමවත් හිත හදනවා කියන කවස්තියක් හෙන්නේ නැහැ. අද ඔය ඇත්ත ජීවත් වෙන්නේ මැනික කරක. ඉතින් ඔය මැනික කරක ජීවත් වෙනකොට අපි මෙහෙම පටයනකම් ගන්න කියනවා සංඝා කරන් දෙපා පංචශීලිය ආරක්ෂා කරන්න වරදෙස්සෙන් දෙන්න මම මෙහෙම බල කියනවා. ඔය ඇත්තම කරන්න පුළුවන් මේක. ගැනීම තියන්නේ එකයි. මොකද මේ වටිනා වටිනා දේවල් තියෙනවා මේවා රකින්න ඕන. එතකොට තියෙනවා ඒ වගේ වලටපත් වෙනවා. එතකොට ඔයත් හරියටම ලෝකේ ඇත්ත තේරුම් ගත්තොත් මොකක්ද ඇත්ත? ලෝකේ පවතින ධර්මයි. ජරා ව්‍යාධි මරණ ක්ෂය වේ කියන ධර්මයක් නේද කියලා. පවතින ධර්මයේ ඇත්ත ඇති හැටිම වටහා ගත්තොත් පිටතට ඇත්තට වටිනාකමක් නැද්ද? ජරා ව්‍යාධි ධර්ම වල වටිනාකමක් තියෙනවද? වටිනාකමක් නැහැ. ඔයත් අද ජරා ව්‍යාධි මරණ ධර්මයන් දකින්නේ ගේමන ඉඳලා කියලා. දුරදම කියලා දකිනවා. ඒකෙන් වටිනාකමක් කියලා දෙන්නේ මැනික් කියලා හිතාගෙන ඉන්නේ. නමුත් පවතින්නේ ජරා ව්‍යාධි මරණ ධර්මය වීදුරු බෝලයක් නේද? කියලයි පාරක් යථාර්ථය දකිනකොට ලෝකේ වටිනාකමක් කියන එක නැති වෙනවා. ඒකනේ බුදුහාමුදුරේ කියලා දේශනා කරන්නේ මහන්නේ මේ ජේතවනාරාම කියන දේවල් අරගෙන ගියොත් එහෙම ඔයාලට දුක හිතනවා කියලා හනවා. අපි අරගෙන යනවා කියලා හිතේ කියලා හනවා. ස්වාමී නෑ කියලා මහන්නේ මටත් වෙනවා කියලා බුදුහාමුදුරෝ. උන්වහන්සේලා මේ ලෝකෙ තියෙන යථාර්ථයේ සිට පිටවගත උන්වහන්සේලාට දෙවතු වටිනාකමක් ඇත්තේ නැහැ. ඒ නිසා යෝනිවහන්සේලාට සංඝාව ඇත්තේ. එතකොට ආරක්ෂණය සහ දුසීවතාවය කියන එක දෙකමයි. ඒ නිසා අපිට අද දවසේදී අවශ්‍ය වෙන්නේ සම්මා දිට්ඨිය. නිවැරදි දැකීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී මේ දහම් පරයය ඔස්සේ සම්මා දිට්ඨිය කියන්නේ කෙබඳු දෙයක්ද කියලා ඔය ටිකක් උඩින් 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 අපි පැහැදිලි කරලා දුන්නේ. දැන් මම විනාඩි 10ක විතර පොඩි විවේචනයක් දෙනවා. ඒ අනුතරව බලාපොරොත්තු වෙනවා ඇත්තට තවත් සාකච්ඡා ටිකක් මේ සම්මා දිට්ඨිය කියන්නේ කෙබඳු වූ පැත්තකට විහිදුවි විහිදලා තියෙන එකක්ද කොහොමද ඒ වගේ ධර්මයක් අපේ ජීවිතේට සම්බන්ධ කරගන්නේ කොයි තරම් ගැඹුරු ධර්මයක් අපිට තේරුම් කරගන්න තියෙන කියන කාරණාව පිළිබඳව ඉන් අනුතුරු ඇත්තට මම ටිකක් මතක් කරලා දෙන්නම්. ප්‍රශ්න ගැඹුරේම තියෙනවා නම් මේ විවේකයේ ලැබිච්ච විනාඩි 10 විතර මේ පොඩි චිත්තෙක විලා එවන්න. මම අනුතුරු දේශනාවෙන් පස්සේ මේ ප්‍රශ්න ගැඹුර වලට උත්තර කියලා දෙන්න මම සියල්ල අහන්න දන්න ටික